Honorable Sunil Handul Hetty, you have 15 minutes.
Garu niyojaka thanayakathumani me ratama munudunu aapadaveedi ipadarapat pechcha janathawa wageema visala karmaanta vyapara visala pramaanayak haaniyata patthuna vipathara patthuna api me vipatha enna kalinma ape karmaanta amaatyanshe vyapara karmaanta pilibanda datta ekathu kirime wedasatahanaka hitiye eka nisa apata pahasuwak una මේ විපත සිදු වුණාට පස්සේ කර්මාන්තවල හානිය පිළිබඳව දත්ත තොරතුරු ඉක්මනින් ලබා ගන්න ඒ නිසා ඊයේ වෙන විට ගරු නියෝජක කතානායකතුමනි අපේ දත්ත පද්ධතියට ලියාපදිංචි වෙලා තියෙන කර්මාන්ත ව්‍යාපාර 29649ක් ඒකෙන් අපි දැනටම 10000කට වැඩි ප්‍රමාණයක් අදාළ කර්මාන්ත ව්‍යාපාර ස්ථානවලට ගිහිල්ලාම හඳුනාගෙන තියෙනවා ඒකේ කටයුතු පිළිබඳව හානිය පිළිබඳව ශුද්ධ ව්‍යාපාර හැටියට මයික්‍රෝ ලෙවල් එකේ 12300ක් කුඩා ස්මෝල් 9844ක් මධ්‍යම මීඩියම් ලෙවල් එකේ 6644ක් සහ විශාල ප්‍රමාණයේ 861ක් මේකෙන් 685ක් තියෙනවා මේ හැම මට්ටමේම අපනයන කර්මාන්ත. ඉතින් මේ කර්මාන්ත වලට යලි නැගී සිටීම සඳහා වන විශේෂ වැඩසටහනක් රජය හැටියට අපි ක්‍රියාත්මක කරනවා. ඒක පළවෙනි පියවර හැටියට හැම ව්‍යාපාරයකටම ඒක රජයේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ ලියාපදිංචි වෙලා තියෙනවද නැද්ද කෙසේ වෙතත් අපේ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ග්‍රාම නිලධාරීවරුන් හරහා අපේ අමාත්‍යාංශයේ ගම් මට්ටමේ නිලධාරීන් හරහා ඔවුන්ගේ විපත පිළිබඳව දැනුවත් කරන විගසින් අපි ලියාපදිංචි කරගන්නවා. එහෙම ලියාපදිංචි කරන හැම ව්‍යාපාර කර්මාන්තයකටම අපි ලක්ෂ දෙකක් ලබා දෙන්න පළවෙනි පියවර හැටියට කටයුතු කරලා තියෙනවා. ඊයේ හවස් වෙනකොට අපි මුදල් අමාත්‍යාංශය අපට බිලියනයක් මුදල් ප්‍රතිපාදන ලබා දුන්නා අපේ අමාත්‍යාංශයේ. ඒ බිලියනෙන් අපි කර්මාන්ත වෙනුවෙන් මේ 29000 කර්මාන්ත 9628ක් තියෙනවා. අපි ඊයේ හවසම බිලියන 105ක් දැනට දිස්ත්‍රික්ක 17කට ලබා දීලා තියෙනවා. අපි ඉදිරියටත් මේ කටයුතු මේ සති දෙක ඇතුළත තවදුරටත් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම කෘෂි ශේෂ්ත්‍රයේ ව්‍යාපාර කර්මාන්ත 2498ක් සංචාරක ශේෂ්ත්‍රයේ 634ක් ඒ වගේම වෙනත් කැටගරියේ 29649 අතරේ වෙනත් කැටගරියෙන් තියෙනවා 8265ක් මෙයාදි වශයෙන් තියෙනවා. මේ හැම එකකටම අපි මේ ප්‍රතිපාදන ලබා දෙන කටයුතු කරලා තියෙනවා, කටයුතු කරමින් ඉන්නවා. ඊට අමතරව අපි ඊයේ දවසේදී බැංකු ප්‍රධානීන් සමග ණය ආයතනවල ණයාංශවල නිලධාරීන් මහ බැංකුවේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කැඳෙව්වා. අපි ඔවුන් එක්ක සාකච්ඡා කළා කොහොමද යලි නැගා සිටීම සඳහා ව්‍යාපාර කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් දෙන්නේ කියලා. විශේෂයෙන්ම ණය අරගෙන තියෙන අයට මාස 3ක් 6ක් අතර කාලයක් සඳහා අමතර ගෙවීම් කිසිවක් නැතුව ඒ තමන්ගේ ණය පියවීමට සහන කාලයක් ලබා දෙනවා. අපි දැක්ක කලින් වතාවලවල මේවා කොවිඩ් කාලෙදිත් ණය දෙනකොට ණය නැවත පොලී බවට පත් කරා, ඒ පොලිය ණයක් බවට පත් කරා. එහෙම අමතර කිසිදු පොලියක් හෝ අමතර ගාස්තු අය කිරීමකින් තොරව මාස 6ක් සඳහා 3ක් 6ක් අතර කාලයකට ඒ ණය ගෙවීම් දීර්ඝ කරන්න අවශ්‍ය මාර්ගෝපදේශයන් දැන් බැංකුවලින් නිකුත් කරලා තියෙනවා. අදාළ ව්‍යාපාර කර්මාන්ත හානි වෙච්ච අය ණය ගෙවන්න තියෙන අය තමන්ගේ බැංකුවට ගිහිල්ලා ඉල්ලීම කරන්න ඕන. ඇත්තරම නියෝජක කතානායකතුමනි අපි දන්නෝ මේක මහ විපතක්. තාම සමහර විට ව්‍යාපාර කර්මාන්ත පිළිබඳ ඒගොල්ලෝ හිතන්නවත් කාලයක් නැහැ. ඒ නිසා අපි හොට්ලයින් නම්බරයක් දුන්නා, අපි QR කෝඩ් එකක් දුන්නා, අපි මාධ්‍යවලින් බොහෝ වෙලාවට මේ පිළිබඳ දැනුවත් කරා. ඒ දැනුවත් කරලත් මම විශ්වාස කරනවා තවත් ලියාපදිංචි වෙන්න ඉන්නවා කියලා. තවත් මේ 29000ට වඩා ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒත් අපි මහජන නියෝජිත හැටියට ඔබතුමාලගේ තිල්ලීමක් කරන ඔබේ ප්‍රදේශවල ඉන්න ව්‍යාපාර කර්මාන්තයට කියන්න මේ පොඩි ෆෝම් එකක් තියෙන්නේ පුරවලා බාර දෙන්න කියලා. ඊළඟට අපි මහ බැංකුව දැනටමත් මාර්ගෝපදේශ නිකුත් කළා තියෙනවා 100% අඩු පොලි ණයක් ලබා දෙන්න. හොඳ කර ජනාධිපතිතුමා පහුගේ අයවැයේදී ඉදිරිපත් කර අපට මිලියන 80000ක් ව්‍යාපාර කර්මාන්තවල ණය පහසුකම් ලබා දෙන්න. ඒකෙන් 100%ක පමණ අඩු පොලියකට අපි ණය පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අපි අපේ අමාත්‍යංශ හරහා ව්‍යාපංච කරපු සියලුම දත්ත බැංකු වලටත් ලබා දෙනවා. අපි සතිපතා බැංකු සහ අපි අතර සාකච්ඡාවක් අපි පවත්වමින් තමයි මේ කටයුතු කරන්නේ. අපි සමාලෝචනයක් කරනවා. ඒ වගේම අපි දන්නවා මේ විපත නිසා විශාල වශයෙන් දැන් යලි නැගී සිටීමේ ඉදිකිරීම් ශේෂ්ඨයේ විශාල කාර්යභාරයක් කරන්න අවශ්‍යයි. ඉදිකිරීම් වලට අවශ්‍ය කරන වැලි, ගල්, පස් ඒවා ලබා දෙන්න ඕන හැම දෙයක්ම යලි ගොඩනැගීම සඳහා ඒ සඳහා තියෙන නීති රීති ලිහිල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ අමාත්‍යංශය අර්ථමයි තියෙන්නේ භූවිද්‍යා පතල් ගැනීම් කාර්යංශය. අපි දන්නවා ගොඩාක් අවසර ගැනීම් වලදී බරපතල ප්‍රශ්න තියෙනවා. දැන් මේ වදුරෙන් පස්සේ මහවැලි ගඟෙත් අනිත් තැන්වලත් වැලි ගොඩාක් ඇවිල්ලා කුඹුර වලට ගොඩ ගැහුණා. ඒ ඉවත් කරගන්න ගියාම ප්‍රශ්න තියෙනවා. නීති අනුව ගත්තොත් මඩ ඉවත් කරගන්නත් භූවිද්‍යා පතල් ගැනීම් කාර්යංශයේ අවසර ගේන්න ඕන. නමුත් අපි ඒව ලිහිල් කරලා අදාළ චක්‍රලේක නිකුත් කරලා තියෙනවා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිසාපතිතුමන්ලට, ඒවට ඒ අදාළ ලිහිල් ක්‍රියාවලිය පාවිච්චි කරන්න කියලා. ඒවට ඒ ගාස්තු ක්‍රියාවලිය වෙනුවට ආපදා තත්ත්වය ගැන සැලකිල්ල ලක් කරලා කටයුතු කරන්න කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා. ඒ අදාළ චක්‍රලේක නිකුත් කරලා තියෙනවා. මෙම කර්මාන්ත පිළිබඳ හානිය පිළිබඳව ඇතිව දත්ත මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හැන්සාඩ් වාර්තාවට අතුල් කරන්න කියලා. අද දවස දක්වා තියෙන තොරතුරු සියල්ල අපි මම හැන්සාඩ් ගත කිරීම සඳහා සභාගත කරනවා. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියටත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියටත් මේ ආපදා තත්ත්වයේදී අපි ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙවැනි ගම් වතුර තත්ත්වයකදී මිලිමීටර් 150-180 වගේ මට්ටමකට ගම් වතුරක් ආපු හැම වෙලාවෙම වැඩිම පීඩාවට පත්වෙච්ච දිස්ත්‍රික්කයක් තමයි මාතර දිස්ත්‍රික්කය. ගාල්ල දිස්ත්‍රික්කය ඔබතුමා දන්නවා, ගයන්ත මන්ත්‍රීතුමා දන්නවා. ගාල්ල දිස්ත්‍රික්කෙත් එහෙමයි. ගින්ගග ආශ්‍රිතව ඒ ප්‍රශ්නය ආවා, නිල්වලාගග ආශ්‍රිතව අපිට මාතර ආවා. හැබැයි මේ වෙලාවේදී අපි ඒක කළමනාකරණය කරගත්තේ ඒ අප්‍රේල් මාසේ ඉඳලා නිල්වලාගග සුද්ධ පවිත්‍ර කරා අපි. කිලෝමීටර් 34ක් අකුරැස් ඉඳලා මාතරට ගඟ සම්පූර්ණ සුද්ධ කරා නියෝජ්‍ය කතානායකතුමනි අවුරුදු 25කට පස්සේ. ඒකේ ප්‍රතිඵලය තමයි අපිට ගම් වතුර කළමනාකරණය කරන්න පුළුවන් වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මාතර දකුණේ ජනතාවට බදුල්ලට ගිහිල්ලා බදුල්ලේ සහෝදර ජනතාවට උදව් කරන්න අවස්ථාව ලැබුණේ. නැත්නම් ඇත්තටම රටේ අනිත් දිස්ත්‍රික්කවලින් මාතරටත් ආපදාවට උදව් කරන්න එන්න සිද්ධ වෙනවා. ගාල්ලටත් එන්න සිද්ධ වෙනවා. හැබැයි ගාල්ල මාතර ඒක අර සමහර තැන්වල අපි දැක්ක Facebook එකේ නිල්වලා කුමලිය නිදි කියලා නෑ. එයා අපි නිදි කෙරෙව්වා. පෞගේ කාලේ පුරාම අපි සුද්ධ පවිත්‍ර කරලා ඒ අදාළ කටයුතු කරපු නිසා තමයි අපට බදුල්ලට යන්න පුළුවන්කම ලැබුණේ. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕන අදත් මේ අපි කතා කරන වෙලාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභාවල රියදුරන් වාහන 40කට වැඩිය, JCB උපකරණ 40කට වැඩිය වැඩ කරනවා. ඒගොල්ලන්ට නිමාඩු නෑ. ඒගොල්ලෝ හේ දිවා රාත්‍රී සේවය කරනවා. ඒගොල්ලෝ වැඩ තාමත්. ඒ වගේම PRD එක, RDA එක, විදුලි බල මණ්ඩලයේ, NBRO එකේ නිලධාරීන් දිවා රාත්‍රී සේවය කරනවා. ත්‍රිවිධ හමුදාව, ස්වේච්ඡා කණ්ඩායම් ආසන්න වශයෙන් 4000කට වැඩි පිරිසක් මාතරින් ඒ වගේම අනිත් තැන්වලින් බදුල දිස්ත්‍රික්කයට ගිහිලා වැඩ කරනවා. ස්වාමින් වහන්සේලා ඔබතුමාලා දකින්න ඇති හෘද සාක්ෂියක් තියෙන ඕනම කෙනෙකුට පේනවා ස්වාමින් වහන්සේලා ගිහිල්ලා මුට්ට කර ගහනවා, බරාදීනවා, වැඩ කරනවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙන්න ඕන මාධ්‍ය ආයතන වලට. මාධ්‍ය ආයතන මොන පරස්පරතාව තිබ්බත් විශාල සත්කාරයක් මේ පහුගිය ටිකේදී කරා. විශේෂයෙන්ම එක දිගට ඒ රටේ සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම කරා සියලුම මාධ්‍ය. සියලුම මාධ්‍ය වලින් අවදානම තියෙන තැන පිළිබඳ දැනුවත් කිරීම කළා. මම මේ මාධ්‍ය ආයතන වලටත් විශේෂ ස්තුතියක් කරන්න ඕන. විශේෂයෙන්ම ප්‍රාදේශ සභාවල, වැලිගම ප්‍රාදේශ සභාවේ වැඩ බලන සභාපතිතුමා අපේ පක්ෂ කෙනෙක් නෙමෙයි, අපේ ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රාදේශ සභාවේ නම් ඒ ප්‍රාදේශ සභාවේ පාලක සභාව මන්ත්‍රීවරු ගිහිල්ලා අපේ කණ්ඩායම එක්ක වැඩ කරා. ඒ වගේම සභාපතිවරු ප්‍රාදේශ සභාවේ සභාපතිවරු බොහෝ දෙනෙක් ගිහිල්ලා වැඩ කරා මාතර දිස්ත්‍රික්කයේ. ඒ කටයුතු සම්පූර්ණයෙන් සම්බන්ධීකරණය කරේ අපේ දිස්ත්‍රික් ලේකම්තුමා. මම එතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒවගේ මඩකලපු දිස්ත්‍රික්කේ මේ පීඩාවේදී අපට ගොඩාක් ලොකු හානියක් වුණේ නැති වුණත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ක ග්‍රාම නිලධාරි වසන් 257ක් මේකට පීඩාවට ලක් වුණා. ඒකෙදී විශේෂයෙන්ම කෘෂි ඉඩම් ඒවගේම දීවර ශේෂ්ත්‍රයේ පස් සම්පත් ශේෂ්ත්‍රයේ ජන ජීවිතේ හානි වුණා. ජීවිත හතරක් නැති වුණා අපිට. පවුල් 13972ක් පුජ්‍යලෙ හැටියට ගත්තොත් 41346ක් මරණ හතරක් සම්පූර්ණ නිවාස 11ක් අර්ධහානි 832ක් හානි වුණා. දැනට අපි ප්‍රාදේශීය වශයෙන් අපි අස්තමේන්තු කරලා තියෙනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මම ඒක සම්භාගත කරනවා හැන්සාඩ් වාතය දුරු කරන්න මිලියන 6612ක යටිදල පහසුකම් ඩැමේජ් වෙලා තියෙනවා. ඒ වගේම අපි සේෆ් කැම්ප් ආරක්ෂිත මධ්‍යස්ථාන 21ක් මඩකලපු දිස්ත්‍රික්කේ නඩත්තු කළා. පවුල් 1412ක් සමාජික 3998ක් අපි දැනට අද වෙනකොට රුපියල් 25,012,466 දෙනෙකුට මිලියන 311කුත් 6,50,000ක් ලබා දීලා තියෙන මඩකලපු දිස්ත්‍රික්කේ. අද උදේ වාර්තා අනුව නිදහස් කළ මුදල් ගත්තොත් ගරු නියෝජ කතානායකතුමනි වියලි ආහාර හැටියට මිලියන 53කුත් 513,200ක් විසු ආහාර මිලියන 10කුත් 300,000ක් ඒ වගේ මරණවලට මිලියන 4ක් ඉන්ධනවලට 108,000ක් නිවාසවල කුලිය හැටියට తాවකාලික 25,000 මාසිකට දෙන කුලිය හැටියට අපි ලබා දීලා තියෙනවා මිලියන 311කුත් 6,50,000ක් ඒ කියන්නේ සුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා 25,000 දෙන එක අපි ලබා දීලා තියෙනවා. ඒක නිසා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මඩකලපුවේ මඩකලපු මහනගර සභාවේ නගරාධිපතිතුමා අපේ රැස්වීම හැම එකටම සහභාගී වෙලා විශේෂ සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන් එතුමාගේ උපකරණ නිලධාරීන් යෙදුවා වෙනත් ප්‍රාදේශ සභාවල් වලට. ඒ වගේම කාත්තම් කුඩිය සභාපතිතුමා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. එතුමා ගොඩක් දේවල් ඉදිරිපත් කරා. ඒ වගේම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩොක්ටර් ශ්‍රීනාත් අපේ කමිටු වලට සහභාගී වුණා. අදහස් වලින් දැක්වා සහයෝගය ලබා දුන්නා. මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විපක්ෂයේ නියෝජනය කළ ත්‍රී නේෂන් මන්ත්‍රීතුමා මම දැක්කා පක්ෂපාඩ ભેදයෙන් තොරව ඒ මේ ආණ්ඩුව කරන කාර්යභාරය පිළිබඳව නිසි ඇගයීමක් ලක් කළා. මම ඒකත් විශේෂයෙන් අවධාරණය කරන්න ඕන දරු නියෝජ කතානායකතුමනි. ඒ වගේම පුංචි දෙයක් මම කියන්න ඕන. මේ ක්‍රියාවලිය මේ විපත අපි අපේක්ෂා කරපු දෙයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. හැබැයි රටක් හැටියට අපි මේ විපතට මුහුණ දුන් ආකාරය මම විශ්වාස කරන මුළු ලෝකෙම ඇගයීමට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමා අපි පුජ්‍යලිකව එකිනෙකා විශේෂයක් කරන්න නැති වුණාට මේ ක්‍රියාවලියේදී දරු ජනාධිපතිතුමා අනුර දිසානායක සහෝදරයා ලබා දුන් නායකත්වය අති විශිෂ්ටයි. ඒ නායකත්වය නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි හැමෝම මිනිස්සු අපේ කාර්යභාරයේ කොටස බාරගත්තේ මේ විදියට. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ නායකයා හැටියට සේනාධි නායකයා හැටියට ජනාධිපතිතුමා මෙහෙවුම අතිසාර්ථකව සිද්ධ කළා.
honorable sunil handun hetti you have 2 more minutes.
මට අර්කම් මන්ත්‍රීතුමා ගිරුත් විනාඩි 5ක් දෙනවා කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිව්වා. ඒකත් වෙන ගාන කිව්ලා හිටියා. ගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීම නායකත්වය මං හිතන්නේ මුළු ලෝකෙම අද අවධානයට ලක් වෙලා තියෙනවා. විපතක් තමයි මේක. හැබැයි ඒ විපත අවස්ථාවක් බවට පත් කරගෙන රීබිල්ඩින් ශ්‍රී ලංකා හැටියට ලංකාව යලි ගොඩනැගීම වෙනුවෙන් අපි කටයුතු ගන්න කොහොමද කියලා නායකත්ව දීලා තියෙනවා. මම හිතන්නේ මේ කාලය තුළත මේ සිදුවීම සිද්ධ වෙච්ච මොහොතේ ඉඳලා මේ ආපදාව සිද්ධ වෙච්ච මොහොතේ ඉඳලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි වැඩිම කාලයක් වැඩිම පීඩනයකින් නිදි නැතුව හිටපු මිනිස්සයා කවුද කියලා හිතුවොත් මේ රටේ අපේ ජනාධිපතිතුමා හැම පුජ්‍යලයක් ගැනම පුජ්‍යලිකව සොයා බැලුවා. අපි ගැන සොයා බැලුවා. අපි දිස්ත්‍රික්කවලද නායකත්ව ගැන සොයා බැලුවා. අපි විතරක් නෙමෙයි අපට කතා කරලා අනිත් පැත්ත දරනකොට දිස්ත්‍රික් ලේකම්වරුන්ට කතා කළා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට කතා කළා. අපේ පක්ෂේ ජාතික ජන බලවේගයේ පහළ ඉන්න සංවිධායකින්ට පවා කතා කළා. හැම දෙයක්ම වෙන වෙනම පරීක්ෂා කරගත්තා. ඒක ඒ සුවිශේෂත්වය අපි අගයන්න ඕනේ නැත්තම් ඇත්තටම අපි මිනිසු නෙමෙයි. ඒ නිසා තමයි එක්සත් ජාතිකයේ සංවිධානයේ නියෝජිත මහත්තයා ලංකාවේ කිව්වේ එතුමන්ලගේ රටකදිවත් මෙවැනි විපතක් සිද්ධ වෙච්ච වෙලාවක ජනතාවගේ ඇති මේ සාමූහිකත්වය මේ බැඳියාව පුදුම සහගතයි කියලා. අපි විශ්වාස කරනවා ජාත්‍යන්තර වශයෙන් රටේ අවධානයට ලක් වෙන්න එවැනි රටක මෙවැනි විපතක් සිද්ධ වෙච්ච වෙලාවක නායකත්වයේ සුවිශේෂත්වයක් තියෙනවා. ඒ සුවිශේෂත්වය තමයි අපිට මේ බලපාලා තියෙන්නේ. මම පුජ්‍යලිකව දන්නවා ජාතික ව්‍යසන සභාවේ සමාජික හැටියටත් ඒ වගේම මේ ක්‍රියාවලියේදී මැදිහත් වෙච්ච වෙලාවදී අපි මෙහෙවන්න ඔන්ඩ්‍රේ සානායක ජනාධිපතිතුමා කොයි ආකාරයෙන් අපි මෙහෙවුවද කියලා. ඒ වගේම තමයි මුදල් අමාත්‍යාංශයේ අනිකුත් අමාත්‍යාංශවල විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සම්පත් කොටුවේගොඩ මහත්මයා තාම විශේෂ මැදිහත් වීමක් කරා. ඔබතුමාලා හෘද ශාස්ත්‍රයෙන් කතා කළ බැලුවත් ඔබතුමාලා කතා කරපු හැම ටෙලිෆෝන් කෝල් එකකටම එතුමාලා ආන්සර් කළා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමා සම්පත් වූයේ කොන්ද මැතුමා හැම ටෙලිෆෝන් කෝල් එකකටම ආන්සර් කළා තියෙනවා. කිසි කෙනෙකුට වෙනස්කමක් කළා නැහැ. මොකද අපිට ඕන උනේ වෙන මොකුත් නෙමෙයි. ජනාධිපතිතුමාට ඕන උනේ රටක් හැටියට මේ ආපදාවට මුහුණ දෙන්න. පක්ෂ හැටියට නෙමෙයි, පුජ්‍යලයේ හැටියට නෙමෙයි. ඒ නිසා විශේෂයෙන් වෙච්ච දෙයක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, ඒක අපිට හොඳ අත්දැකීමක්. මොකද රාජ්‍ය නිලධාරීන් ඔවුන් තුල තිබිච්ච යම් බියක් තිබ්බනම්, යම් සැකයක් තිබ්බනම්, අපි මේ වැඩ කරලා විගණනයට අහුවෙයි කියලා බයක් තිබ්බනම් අද ඒක ඒ බය නැති වෙලා තියෙනවා. ඇත්තටම පහුගිය කාලේ සුනාමි විපත වෙච්ච වෙලාවේ සුනාමි ගිනුම්වල ඇති වෙච්ච දේවල් නිසා, නිලධාරීන්ට වෙච්ච පනිෂ්මන්ට් නිසා, කොවිඩ් කාලේ සහන බෙදන්න ගිහිල්ලා වෙච්ච දේවල් නිසා, නිලධාරීන්ට වෙච්ච පනිෂ්මන්ට් නිසා විශාල පීඩාවකින් නිලධාරීන් කටයුතු කරන්නේ. හැබැයි ඒක අද වෙනස් වෙලා තියෙනවා. ස්වේච්ඡා සේවය කියන එක රාජ්‍ය සේවයේ කොටසක් බවට පත් කරා මේ විපත විසින්. විපත විපතක් තමයි. හැබැයි විපතකදී මුහුණ දෙද්දී ස්වේච්ඡා සේවය මොනතරම් රටකට වැදගත්ද කියන එක ඔප්පු කළා. ඒ ඔප්පු කිරීමේ නායකත්වය ලබා දුන්නේ වෙන කවුරුත් නෙමෙයි, අපේ ජනාධිපතිතුමා ආන්ඩ්‍රෝ නිසානායක සහෝදරයා. පක්ෂයක් හැටියටත් අපි ආඩම්බර වෙනවා එවැනි නායකයෙක් අපට ඉන්නෙක් ගැන. රටක් හැටියටත් මම විශ්වාස කරනවා අපේ රටේ ජනතාව ඒ ඇගෙයිම තියනවා කියන. ඒ ඇගෙයිම ඔබතුමාලාගේ හෘද සාක්ෂිය තුලත් තියෙන බව මම දන්නවා. ඒ නිසා මම ඒක විශේෂයෙන් අවධාරණය කරන්න ඕන. මොකද ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ නැති නිසා මේ විවාදේ ඒක නොකියනෝ නම් අපි උතඥ පූරක මිනිසු නෙමෙයි. ඒ වගේම මම විශ්වාස කරනවා මේ දිස්ත්‍රික්කවල මැදිහත් වෙච්ච අපේ හැමදෙනාම තමන්ගේ ගෙදර පීඩාවට පත් වෙලා තියෙද්දි රජයේ නිලධාරීන් විශේෂයෙන් මම කියන්න ඕන ප්‍රාදේශීය ලේකම්තුමාලා සමහර අයගේ ගෙවල් පීඩාවට පත් වෙලා තිබුණා. ග්‍රාම නිලධාරීවරු තමන්ගේ ගෙදර යට වෙලා තිබුණා. හැබැයි ඒ ගෙදරට යන්නේ නැතුව මිනිස්සු වෙනුවෙන් වැඩ කරා. දිසාපත්තුමාලා ගෙවල් වල ගියේ නැහැ මම උග දවසක්. ඒගොල්ලෝ වැඩ කරා. ඒ රාජ්‍ය සේවයක ඔක්කොට මම හිසනම ආචාර කරනවා. අපේ අමාත්‍යාංශෙත් එහෙමයි. මේ විපත සිද්ධ වෙච්ච වෙලාව ඉඳලම ඒ අය වැඩ කරා. සාමාන්‍ය මිනිස්සු ඇත්තටම කියන්න ඕන අපි ඉල්ලනවට වඩා දේවල් අපට දුන්නා. අපි ආහාර ඉල්ලනවනම්, අපි බෙදා හරින දෙන දේවල් ඉල්ලනවනම් අපට මේ විශේෂයෙන් අපි වාරගත්ත බදුල්ල දිස්ත්‍රික්කේ ඉල්ලනවට වඩා දේවල් දෙන්න සූදානමක් තිබුණා. අදත් එහෙමයි. ඒක තමයි රටක වෙන්න ඕන දේ. හැබැයි කියන්න පොඩි කනගාටුවක් තියෙනවා. අපිට අපේ පාර්ලිමේන්තුවෙන් ඒ අත්දැකීම ඒ තරම් ලැබුණේ නැහැ. රටෙන් ලැබුණා. රටෙන් ඒ අත්දැකීම ලැබුණා. ඒ නිසා රටේ ජනතාවට ඒ කෘතවේදීත්වය සලකමින් විශේෂයෙන්ම මේ ඊළඟ පියවර යලි නැගිටීම අපි සාමාන්‍ය තත්ත්වය තුළ සාමාන්‍ය විදිහට වැඩ කරන විශේෂ තත්ත්වය තුළ විශේෂ විදිහට වැඩ කරන්න පුළුවන් මිනිස්සු බවට ශ්‍රී ලාංකිකයෝ ඔප්පු කළා. ඒ නිසා අපිට ෂුවර් එකක් තියෙනවා, අපිට විශ්වාසයක් තියෙනවා අපි මේ පීඩාවෙන් වදුරෙන් ඉතාම කෙටි කාලයක් තුළ යලි නැගිටිනවා. ඉන්දුනීසියාවේ ජකාර්තාවල් මේ දේ සිද්ධ වුණා, අනිත් රටවල් වල මේ දේ සිද්ධ වුණා, පිලිපීනට මේ දේ සිද්ධ වුණා, තායිලන්තෙදි මේ දේ සිද්ධ වුණා. හැබැයි ඒ හැම රටකටම වඩා ඉතාම කෙටි කාලයක් තුළ අපි යලි නැගිටින බව සහතික කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ස්තුතිය ඔබතුමාට.
What's your point of order, Honorable Rauf Hakim?
The Honorable Deputy Speaker, ඔබතුමා කර්මාන්ත අමාත්‍යාංශ හැටියට තිරුකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්කවල, සෙසු දිස්ත්‍රික්කවල මේ වී මෝල් වලට ලක්ෂ දෙකක් මදි. පොඩ්ඩක් මොකරේක පොඩ වෙන සැලකිල්ලක් දෙන්න. අඩු වශයෙන් පොඩ වී කොටන්ඩ රජයෙන් ලබා දෙන තොගේ පොඩ්ඩක් වැඩි කරලා දෙන්න. දීලා හරි එක හරි ගස්සන්න.
Honorable Sudhanthuneeti.
සුදි මන්ත්‍රීතුමා, අතර මේ ලක්ෂ දෙක කියන්නේ ව්‍යාපාර කිරීම සඳහා ලැබෙන එකක් නෙමෙයි. ඒක කරන්න බෑ. ඒක අමාරු. මම මදි කියලා අපි හොඳටම දන්නවා. මේක අර ගෙයක් සුද්ධ කරගන්න දෙන 25,000 වගේ. මේක ඒ තැන පිරිසිදු කරගෙන පවත්වගෙන යලි සූදානම් කරගැනීම සඳහා ලැබෙන එකක්. අපි ඊළඟට තියෙන්න ඕන සාකච්ඡා කරලා ඉන්ෂුරන්ස් වලින් කොච්චර ගන්න පුළුවන්ද? අපි ඉන්ෂුරන්ස් ආයතනත් එක්ක කතා කරනවා, බැංකුත් එක්ක කතා කරනවා. අපි පැකේජයක් හඳුල්ලා දෙන්නේ ඇයට. ඒගොල්ලෝ යලි නැගිටීම සඳහා අවශ්‍ය කරන සැලැස්මක් අපි හදනවා. අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඇත්තටම අපි මේ දේ කරලා දෙනවා. හැම පීඩාවට පත් වෙච්ච කර්මාන්තයකටම අපි අමාත්‍යංශ අන්තර අමාත්‍යංශ සාකච්ඡාවකුත් තියෙනවා. අපි ඒකට සූදානම් කරන්න. බොහොම ස්තුතියි.
Honorable M. Hizbullah, you have 7 minutes. Yes, Honorable Prasanna Gunasekara.
උදේ මගේ කතාවේදී මගේ වචනයක් වැරදිලා තියෙනවා. ඒක දුම්රිය මාර්ගයේ ඉදිරියට අපි අරින්නේ කොයි ආකාරයට ව්‍යුර්ථ කරන්න කියන කතාවේදී මම දින කියාගෙන යනකොට එක දිනයක් තියෙනවා 2025 මේ අවුරුද්දේ මේ මාසේ 20 වෙනිදා බදුල්ලේ සිට අඹේ වෙල දක්වා ව්‍යුර්ථ කරනවා කියන යුතුව තිබිය දේ අඹේ වෙල වෙනුවට අඹේ පුස්ස කියලා මට කියවලා තිබෙන්නේ. ඒක නිවැරදි කිරීමට අවශ්‍යයි. බදුල්ලේ සිට අඹේ වෙල දක්වා තමයි 20 වෙනිදා ව්‍යුර්ථ කරන්නේ.